බාහිර දෙයක් වුණත් අභ්‍යන්තර දෙයක් වුණත් එකම ධර්මතාවය එකයි. ඒකයි කියන්නේ කායනුපස්සනාව හරි පැහැදිලිව තියෙන අජ්ජත් රූපෙටයි බහිද්ද රූපෙටයි එක වැඩයි කරන්න කියන්නේ සමුදය ධම්මානුපස්සී වෙන්න. හටගත්තේ කොහොමද කියලා බලන්න. ඒත් සමුදය ධම්මානුපස්සී වුණොත් සතිපට්ඨානෙ වැඩෙනවා. අපි ඉතින් සමුදය පැත්තක තියලා නිකන් සිහිය තියාගෙන ඉන්න විතරනේ පුරුදු කරන්නේ. නේද? දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ සමුදය දකිමින් ඉන්න. ඒකත් කියනවා අර අතීතය ගැන හිතලා වැඩක් නැහැ. අතීතෙ ගෙවිලා ඉවරයි. අනාගතේ ඇවිල්ලා නැහැ. අනාගතේ ගැන බලලා වැඩකුත් නැහැ. වර්තමානයේ යම් කිසි ධර්මතාවයක් තියෙනවා නම් පච්චුප්පන්න යෝ ධම්මං. තත්ත තත්ත විපස්සති. එතන එතනම විදර්ශනය කරන්න. විපස්සනා කරනවා කියන්නේ විදර්ශනය කරනවා කියන්නේ ඒකේ ඇත්ත හොයනවා ධර්මතාව ටික හොයනවා. හොයන්නේ කොහොමද? සමුදය හොයා ගන්න ඕන. සමුදය ධම්මානුපස්සීවා කායස්මින්. හටගත්තේ කොහොමද කියලා බලන්න කියනවා. ඇයි හටගත්තේ කොහොමද කියලා බලන්න කියන්නේ එතකොට හේතු ටික දකිනකොට නුවණක් එනවා. මේ හේතු ඇතිකල්හි විතරයි යෝග තියෙන්නේ. මේ හේතු නැත්තම් ඕ හටගන්න විදිහක් නැහැ. කියන නුවණ එනවා. තයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. ඒතර ලෝකෙට ඇති ඕන එකක් හේතුන්ගෙන් සකස් උනේ ඒ වගේම පටිච්ච සමුප්පන්නයි. මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්තම් හමු වෙන්න බෑ කියන ධර්මතාවයට යට. මේ තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. අපි මොනවම හරි දන්නවා නම් ලෝකෙ ගැන ඒකේ ඔන්නෝයි ධර්මතාවය තියෙනවා අපිට පේන්නේ නැතු ගොනට. එහෙනම් තමයි ඒක දකින්න පටන් ගන්න කියලා කායනුපස්සනාවක් දීලා තියෙනවා. අපි ලෝකෙට ඇවිත් මොනවද දැනගත්තත් මේ කොටස් දෙක එක්ක අජ්‍යත්ත නැත්තම් බහිද්ද. නේද? මේ ශරීරේ තුල වෙන්න පුළුවන් බාහිරේ වෙන්න පුළුවන්. තෝවනේ දැනගන්නේ. ඔව් ඇයි දුක? ඒක තමයි දුක. ඇයි දුක කියලා කියන්නේ? බාහිර දෙයක් තියනවා නම් දුකයි. ඇයි ඇයි දුකයි කියන්නේ? පංච උපාදාන. ඒ පොතේ තියෙන දුක. දැන් නෑ හරි. දැන් ඒක අපිට දැනෙන්නේ නෑනේ දුකයි කියලා. මම විසින් සකස් කළා. ඒ කිව්වත් මදි. ඉතින් මම දැන් කෑම ටිකක් ඔයා ඉව්වොත් එහෙම දුකයිද සකයිද? මං උයපු කෑම හරි කපයි. ආයතන මොකද්ද තව? මෝඩකම මුලාවට හදපු දෙයක්. මුලාවට හදපු දෙයක්. මෝඩකමට පණවපු දෙයක් කියලා දකිනකොට දුකයි. දැන් බල්ලා වතුරේ බල්ලෙක් හැදුවේ මෝඩකමටනේ. මෝඩකම මතනේ බල්ලෙක් පැනෙව්වේ. එතකොට ඌ දුකටනේපත් වෙලා තියෙන්නේ. එහෙම නුවණක් එනව නේද? මෝඩකමෙන් හදන දෙයට කියන්නේ පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ හැදුවේ කොහොමද? අවිද්‍යාවෙන්. මෝඩකම කියන්නේ අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්න කමනේ. ତେර ඒ හදපු දෙයට දෙන නම තමයි පංච උපාදානස්කන්ධ. මොකද එතන ಜಾති පහක් තියෙනවා. හදපු දැන් එළියේ බල්ලෙක් හැදුවහන් රූපයක් තියෙනවනේ. ඒ හදපු දේ රූපයක්. ඔව් ඒක හැදුවේ අවිද්‍යාවයි මෝඩකමට. තේරෙනවද? හදපු දේ තියෙනවා ಜಾති පහ. රූපේ තියෙනවා වේදනාව තියෙනවා සංඥාව තියෙනවා සංකාරය තියෙනවා විඥාන. ඒක දැක්කොත් තමයි දුක්ඛේ ඥානං එන්නේ. අවිද්‍යාවෙන් හදපු එකක් නේ ඔය. වතුරේ හදපු බල්ලෙක් නේ ඔය. එතකොට ඒ දුකක් නේ. නේද? මෝඩකමට දෙයක් පනවගත්තා කියන්නේම දුකක් නේ. ඒ දුකට තමයි කියන්නේ සංඛාර දුක්ඛ කියලා. සංස්කරණය කරපු එකම නේ දුක. අවිද්‍යාවෙන් සකස් කරපු එකම දුකයි. ඒ දුක තමයි ඔය දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. ඔව්. අපිට පේන්නේ නැත්තේ ඒක. අපි දකින දුක තමයි ඉතින් අපි අකමැති නම් දුකයි නේද? කැමති විදිහට තියාගන්න බැරි නම් දුකයි. හැබැයි ඔව්. ඔව් දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි. එතකොට මුලින් කියන ටික අපි දාගන්නේ ලෝකෙට අයිති පැත්තෙන්. ඈ ලෙඩ වෙන එක දුකයි. මේක පෙරනොයසු විරු දහමක්ද? ලෙඩ වෙන එක දුකයි කියන බුදු කෙනෙක් ඕනද? නැහැ. හැබැයි ලෙඩ වෙනකොට දුකයි, ලෙඩේ සනීප වෙනකොට සැපයි. එතන දුක විතරක් නෙවෙයි. නේද? තරහකාරය ලෙඩ වුණොත් සමහර විට අපිට සැපයි. අපේ කෙනෙක් ලෙඩ වුණොත් දුකයි. දැන් ඒ වෙලාවකට දුකයි වෙලාවකට සැපයි නේද? එතකොට ඒක දුක්ඛාර්ය සත්‍ය වෙන්න බෑනේ. නෑ නෑ. එහෙම කිව්වට අපි අවබෝධ කළේ ආර්ය සත්‍ය නෙවෙයි. අපි ඒක ලෝකෙට අයිති පැත්තට දාගත්තා. දැන් බුදුහාමුදුරුවෝ ඊට වඩා ගැඹුරක් ඔය පෙන්නන්නේ. ඒ ටික බලන්න ඇති කම තමයි අපේ ප්‍රශ්නේ. සච්චවිභංග සූත්‍රයේ ජාතිය කියන්නේ මොකද්ද? ඔව් ඒක තමයි ගැඹුරු. දැන් අපි ජාති කියලා හිතන්නේ ඔය මෞකුසෙන් උපදින එකනේ. ඒක ලෝකෙට අයිති එක. හැබැයි ඔතන තියෙනවා ලෝකෝත්තර දර්ශනයකු. ලෝකෝත්තර අර්ථය අපිට පේන්නේ නැහැ. දැන් අර ජාති ජරා ව්‍යාධි මරණවලම ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා. අපිට ඕක පේන්නේ නැහැ අපි ලෝකෙට අයිති එකට දාගත්තු හින්දා. දැන් ජාතිය දුකයි. ඉපදීම දුකයි කියනවනේ. අපිට මතක් වෙන්නේ මෞකුසෙන් ඉපදීමනේ. ඔව්. එහෙම තියෙනවා ලිස්ට් එකක්. ඒ වුණාට අපි දාගෙන තියෙන්නේ.
ඔව් අපි දාගෙන
තියෙන්නේ. මැරිලා උපදින එක දුකයි. නේද? මැරිලා දෙවියෙක් වෙලා ඉපදුනොත් එහෙම. අහලා තියෙනවා දැනෙන්නේ. දුක නම් අපි දිව්‍ය ලෝකේ උපදින්න හදන්නෙත් නැහැනේ. නේද? තේරනද එතන අඩුවක් තියනවා කියලා. එතකොට මේ ලෝකෙට අයිති දුක තමයි අපි තේරුම් අරන් තියෙන්නේ. ආර්ය සත්‍ය නෙවෙයි. හරි. ආර්ය සත්‍ය තේරුම් ගත්තනම් හැම උපතම දුක වෙන්න ඕන. එක උපතක් සැපයි එක උපතක් දුකයි කතාවක් වෙන්න බෑනේ. නේද? දැන් ඕපපාතිකව උපදින එක දුකයි වෙන්නේ ඇයි? මම මෞකසකෙන් නෙමෙයි එකපාරට පහල වෙනවා. කිසි කරදරයක් නැහැ. ඇයි දුකයි කියන්නේ ඉතින්? දෙවියෙක් වෙලා එකපාරට පහල වෙනවා. දැන් මොකද්ද දුක? දැන් වා මෙතන මැරිලා දිව්‍ය ලෝකේ පහල වෙනවා. ඕපපාතිකයි. දැන් ඒ ඉපදීම දුකයිද? අක්කරි එකක් කියන්නකෝ බලන්න. ඒක තමයි ඔය ලෝකෙට ආйти දුකට මේ ඇත්ත අහු වෙන්නේ නැහැ. අපි ආර්ය සත්‍ය නෙමෙයි දකින්නේ. මේ අපි දන්න ටිකෙන් ඕක තේරුම් ගන්න හදනවා. ඒක ලෝකෙට ආйти එකේ ටික තමයි අපි දන්නේ. හරි. ඒක තමයි දැන් ඔය කිව්වේ සත්‍ය විභංග සූත්‍රය කිව්වනම් ಜಾති කියන එකේ තියෙනවා. ಜಾති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානං පාතු බාවෝ ආයතනානං පටිලාබෝ අයං උච්චති ජාති. මෙන්න මේක තමයි ජාතිය. අයං උච්චති ජාති කියන්නේ ඔන්න ඕකයි ජාතිය කියලා කියන්නේ. එතන කරුණු ගොඩක් තියෙනවානේ. ඔව්. දැන් එතන එතන තියෙනවා මොකද්ද? කන්දානම් පාතු බාවු. ඒ කියන්නේ මොකද්ද? ස්කන්ධයන්ගේ 15. එතෙන්ට ගත්ත හැකි. දැන් එතන එතන ස්කන්ධ 15 වෙනවා. දැන් එතන විතරද ස්කන්ධ 15 වෙන්නේ? දැන් ස්කන්ධ කියන්නේ මොනවද? පහක් තියෙනවා නේද? මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එතකොට ඔය පහ 15 වුණා නම් ඔකට ජාතිය කියනවා. නේද? දැන් බල්ලා වතුරට එබිලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. දැන් ස්කන්ධ 15 වුණාද නැද්ද? 15 වුණා. අය වතුරේ ඉන්න රූපයක් 15 වුණානේ. ජාති. ඒ රූපස්කන්ධය නැද්ද බල්ලගේ මාන දෙකත් එක? ඒ අපිනේ කියන්නේ මං අහන්නේ. බල්ලට. දැන් බල්ලට පුරන්න බල්ලෙක් ඉන්නවනේ වතුරේ. දැන් ඌට හිතෙන්නේ නැද්ද මේ රූපයක් කියලා? ඇත්තටම බල්ලෙක් ඉන්නවා කියලා හිතිලානේ නේද? මේ රූපස්කන්ධේ පහළ වෙලා ඌට. නේද? මෝඩකම නිසා පහළ වෙලා. පහළ උනේ රූපස්කන්ධෙනේ. උපාදාන කළේ රූපයක්නේ. නේද? එතකොට බල්ලට අදාළ වේදනාවකුත් ආවනේ. බුරන්නේ ඒකනේ. තරහාර කොහෙන් ආවත් ඔය පහ ඉපදිනානේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහම හටගත්තා නේද? අද එකක් තේරුම් ගන්නකො ඉස්සෙල්ලා. දැන් ස්කන්ධයන්ගේ 15 වීමට ජාතිය කියනවා නේද? කන්දානම් පාතු බාහෝ. නේද? දැන් බල්ලා වතුරට එබෙනකොට ස්කන්ධ 15 වෙනවද නැද්ද? 15 වෙනවා. ඔහුගේ මනසට 15 වෙනවා. උගේ අවිද්‍යාව යෙදුන් නැත්තම් 15 වෙන්නේ නැහැ. අන්න ජාතිය නැවතුවා. අවිද්‍යාව තියෙනකන් ස්කන්ධ 15 වෙනවා. නේද? දැන් අපිට වතුරට ඉබුණාට 15 වෙන්නේ නැහැ නේ ස්කන්ධ ටික. බල්ලට 15 වෙන්නේ යෝ. ඒ උපමාවේදී අපේ ජාතිය යෙදෙන්නේ නැහැ. බල්ලට යෙදිලා. ඒකනේ ඌ දුකට අහු උනේ. ජාතිපත්‍ය අනිත් දුක් ලිස්ට් එක තියෙනවා. ජරා මරණ නේද? නැක කොහොම හරි මෙහෙම තේරුම් ගන්න. රූපයක් තියනවා කියලා පිළිගත්තා නම් රූපේ 15 වුණා නේද? කන්දානම් පාතු බව නේද? දැන් අපි අර බුරනවා එහෙනකොට අරහි බල්ලෙක් ඉන්නවා කියලා පිළිගන්නකොට රූපස්කන්ධේ 15 වුණාද නැද්ද? ස්කන්ධයන්ගේ 15 වීම. දැන් සද්දේ ඇහුන් නැත්තම් ඕක 15 වෙයිද? නෑ. සද්ද ඇහුණාමනේ බල්ලෙක් ඉපැද්දුවේ. ආයතනත් ඉපැද්දුවා. දැන් ඉස්සලා ස්කන්ධයන් පහළ වුණා. අරහෙ බල්ලෙක් ඉන්නවා කියනකොට ඌට අදාළ වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, චේතනාවක් තියෙනවා. ඒව දැනගත්තු විඥානේ පහළ වෙනවා. ස්කන්ධ පහම පහළ වුණා නේද? දැන් තේරෙනවද? බාහිර රූපයක් පනවනකොට ස්කන්ධ පහම පහළ වෙලා. ඒක ජාතිය. ස්කන්ධයන්ගේ 15 වීම ජාතිය. එතකොට ඒකේ ගැඹුරක් තියෙනවා. එතකොට ඒ පහ නිකන් හටගෙන නැවතිලා නැහැ. ඒවා අපි උපාදාන කරලත් ඉවරයි. ඒවා දැඩිව පිළිගෙන ඉවරයිනේ. නේද? ඒ දැඩිව පිළිගත්තා කියන්නේ පංච උපාදානස්කන්ධ. එතකොට ස්කන්ධ නෙමෙයි පහළ වෙන්නේ, උපාදානස්කන්ධ. ඒතර බුදුහාමුදුරුවෝ කෙටියෙන් කියන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඕකමයි දුක. රූපයක් ඉපැද්දීවම දුකයි. නැත්තම් ලෝකය තියෙන්නේ දුක මත. ඇයි? පංච උපාදානස්කන්ධ. දෙවියෙක් කියන තැනත් බලන්න. දැන් ඔය පංච උපාදානස්කන්ධ ටික හටගත්තද? දෙවියෙක් කියනකොට අපිට මොනවද මතක් වෙන්නේ? ජාති පහ. දෙවියන්ගේ රූපයක් තියෙනවා නේද? හරි ලස්සන රූපයක් ඇති. අපි වගේ නෙමෙයි නේ. රූපය. ඈ? එතකොට ඒකට අදාළ අපිට හරි සතුටුයි නේද? මෙතන දෙවි කෙනෙක් ඉන්නවනේ. ඈ රූපයට අදාළ සැප වේදනාව. නේද? එතකොට ඒකට අපි සංඥාවකුත් දාගෙන මේ දෙවියෝ. ඒ කියන්නේ චේතනා ටිකකුත් ඇවිල්ලා නේ දෙවියෝ ගැන. නේද? සංඛාර. දැන් ওই ටික දැනගත්තේ මොකෙන්ද? විඥානේ. දෙවියෝ ඉන්නවා කියනකොට දැන් ඔන්න දෙවියන්ට නෙමෙයි පහළ වුණේ අපිට පහළ වුණා පංච උපාදාස. අපි හිතන්නේ දෙවියන්ට පහළ වුණා කියලා. දෙවියන්ට ඕක පහළ වුණත් නැසත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ ප්‍රශ්නේ ඉන්නේ අපිට හටගත්ත පංච උපාදානස්කන්ධය. අපි යෝග දන්නේ. තේරෙනවද? තේරෙන්නේ අපි ලෝකයක් හැදුවා. ඒක හැදුවේ අවිද්‍යාවෙන්. ඒක අවිද්‍යාවෙන් හැදුවා කියන එක අපිට පේන්නේ නැහැ. ඒක පේන්නේ ප්‍රඥාවටම විතරයි. හරි. දැන් අර එහෙ බල්ලෙක් හැදුවා කියන එක අවිද්‍යාවෙන් හැදුවා කියන එක ලෝකයාට පේන්නේ නැහැ. ප්‍රඥාවට විතරයි ඒක පේන්නේ. නේද? ආයතන මුලාවකිනුයි අපි බල්ලෙක් හදලා එළියෙන් තිබ්බි කියන එක. ඒ එළියෙන් තැබීම මත රූපයක් පහළ වුණා, වේදනාවක් පහළ වුණා, සංඥාවක් පහළ වුණා, සංකාරයක් පහළ වුණා, විඥානයක් පහළ වුණා. ඔක පංච උපාදානස්කන්ධයක්. ඔක බුදු කෙනෙක් කියනවා ගැටියෙන් කියනවා නම් ඕකමයි දුක. අපිට දුක්ඛේ ඥානක් නැති හින්දා අපිට තාම ඒක දුකයි කියලා තේින්නේ. අන්න ඔක තේරුම් ගන්න ඕන. එළිය බල්ලෙක් හිටියට අපිට මොකද්ද දුක නේද? හැබැයි බුදු කෙනෙක් පෙන්නනවා ඔන්න දුක. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ඕකයි. ඔය හටගත්තේ දුක. බල්ලෙක් හටගත්තත් දුක, දෙවි කෙනෙක් හටගත්තත් දුක. ඇයි ওই දෙකේ වෙනසක් නැහැ? අවිද්‍යාවෙන් කරපු සංඛාරයක්. ඒ හැදුවේ ಜಾති පහයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔය ඉතින් ඒක පිළිගන්න තාක්කල් අපි මේ ලෝකවල යනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ලෝකවල යන හැටිද ලෝකෙන් ඈතර වෙන හැටි. ඉතින් ඒක තමයි. ඒව පිළිගන්න තාක්කල් ඔය ගෙහින් උපදිනවා. ඔව්. පිළි නොගන්න කියන්නේ ඕව බොරුයි කියලා හරියන්නේ නැහැ. හේතුව ඇතුව අපි පෙන්නන්න ඕන. ඕකත් පටිච්ච සමුප්පන්නයි. ඒක පෙන්වන්න තමයි සමුදේ බලන්න කියන්නේ. මොකක් හරි තියෙනවා නම් මේ ලෝකෙට විතරක් නෙවෙයි තුන් ලෝකෙටම මේ ධර්මතාවය පොදුයි. රූප, අරූප, කාම, රූප, අරූප කියන තුන් භූමියටම මේ ධර්මතාවය පොදුයි. මොකද ඒවා ලෝකේ. අපායත් ලෝකෙට අයිති. නොසිත හිටියා කියලා ඒ මෝඩකම. අපායක් නැහැ කිව්වොත් ඒකත් මෝඩකම. තියෙනවා කිව්වත් මෝඩකම. ඒ එතනත දෙකම මෝඩකම දෘෂ්ටි. ඒකට අපි දකින්න ඕන ওই පටිච්චසමුප්පන්න බව. මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය. හරි. එතට තුම් භූමියක් නැහැ කියා හිටියොත් උච්ඡේදවාදී. සමුදය දැක්කොත් එතකොට දකින්නේ එතනත කතාව නෙමෙයි. පටිච්ච සමුප්පන්න බව. ඒක තමයි දකින්න කියන්නේ. ඒක තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. එතකොට ලෝකයක් තියෙනවා නම් ඒක අජ්ජත් වෙන්න පුළුවන්, බහිද්ද වෙන්න පුළුවන්. බලන්න කියන්නේ එකයි, සමුදේ බලන්න. හටගත්තේ කොහොමද? හරි. සමුදේ බැලුවොත් ලෝකෙන් එතර වෙන මාර්ගයට වැටෙනවා. ඔක හටගත්තේ කොහොමද කියලා නුවණින් බැලුවොත්. ඒකත් බලන හැටිත් බුදුහාමුදුරුව අපිට පෙන්වලා තියෙනවානේ. බාහිරෙන් නෙවෙයි තමන්තුලින්. දැන් දිව්‍ය ලෝකේ ගැන හොයන්න දිව්‍ය ලෝකෙට යන්න ඕනේ නැහැ. අපාය ගැන හොයන්න අපායට යන්න ඕනේ නැහැ. ඔක හැදුනේ කොහොමද? හැදුනේ කොහොමද කියලා බාහිරෙන් හොයලා හරියන්නේත් නැහැ. මොකද? තමන්තුලින් ඕක හදලා තියෙන්නේ. තමන්තුලින් හදපු බව පේන්නේ මොන ආයතනවලින්ද ඕක දැනගත්තේ? කියලා හොයන්න ඕනේ. ඒක තමයි සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ. කායනුපස්සනා සතිපට්ඨාන. හරි? ඒක ඉස්සෙල්ලා පටන් ගන්න කියන්නේ රූපවලට. මොකද අපි ඉපදිලා තියෙන්නේ රූප පිළිගන්න මට්ටමකට. ඇහෙන් දකින රූප තියෙනවා, කණෙන් දැනගන්න රූප, නාසයෙන් දැනගන්න ඒවා, දිවෙන් දැනගන්න ඒවා, කයෙන් දැනගන්න රූප ලෝකයකට අහු වෙලා අපි ඉන්නේ. ඒකට කියන්නේ රූප නෙමෙයි කාම ලෝකය කියලා. කාම වස්තු කියලා නේවට කියන්නේ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ් කාම වස්තු. ඒතර ඒ කෙලෙස් යෙදෙන මට්ටමට කියනවා කාම භූමිය කියලා. දැන් අපි ඉපදුනේ කාම භූමියනේ. ඒතර අපිට කෙලෙස් තියෙන්නේ ඒ කාම වස්තු තියෙනවා කියන මට්ටම නේද? ත්‍රේක ප්‍රධාන වෙලා තියෙන රූපනේ. දැන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා අරමුණු වෙන්නේ ඇහැට කනට නාසයට දිවට කයට. නේද? ඔය 10ම වැටෙන්නේ රූපස්කන්ධෙට. ඇහැයි රූපයි කියන්නේ රූපස්කන්ධය. කනයි ශබ්දයි කියන්නේ රූපස්කන්ධය. නේද? නාසයයි ගන්ධයයි කියන්නේ රූපස්කන්ධය. දිවයි රසයි කියන්නේ රූපස්කන්ධය. කයයි පොට්ටබ්බයයි කියන්නේ රූපස්කන්ධය. හරි? ඔය රූපස්කන්ධය වන්න දැන් කන්දානම් පාතු බව. රූපස්කන්ධේ පහළ වුණා නම් ස්කන්ධයන්ගේ පහළ වීම. ඔකට කියනවා ජාතිය කියලා. ජාතිපත්‍ය ඉතින් දුක්ඛ ජරා මරණං නේද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. ජාතිය තිබුණොත් දුක තියෙනවමයි. මේ පටිච්ච සමුප්පාදය. ජාතිය නැති වුණොත් තමයි දුක නැති වෙන්නේ. නේද? ඒ අපි යෝග කියන්නේ ඉපදීම තිබුණොත් දුක තියෙනවා. ඉපදුන් නැත්තම් දුක නැහැ. හැබැයි අපි ඉපදෙන්නේ මරුණයින් පස්සේ විතරයි. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒ කතාව නෙවෙයි. ඒ කතාවටත් ගැළපෙනවා. මේ මොහොතෙත් උපද්දනවනේ අපි. දැන් මේ මොහොතේ ආයතන මුලාවෙන් උපද්දනව නේද? අන්න බල්ලා පුරනවා. උපද්දලා ඉවරයි. ඒ බල්ලා ඉන්නේ එළිය කියලා විශ්වාස කරනවා නම් උපද්දලා ඉවරයි. මේ ක්ෂණේ උපද්දනවා. ආයතන මුලාවෙන් උපද්දනවා. නේද? මංගෝ ඒ බල්ලා එළියද ඉන්නේ මෙහෙද? Taman තුල නේද හැදුවේ? ඇහෙන සද්දෙට කල්පනා කර කර බල්ලෝ උපද්දන. ස්කන්ධ උපද්දනවා. ඒව දැන් එළියේ තියෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධෙට අහු වුණා කියලා අපිට පේන්නේ. ඔය පහළ වුණේ දුක කියලා අපිට පේන්නේ. නුවණින් බැලුවොත් පේනවා එතන රූපස්කන්ධය තියෙනවා, වේදනාස්කන්ධය තියෙනවා, සංඥාස්කන්ධය තියෙනවා, සංකාරස්කන්ධය තියෙනවා, විඥානස්කන්ධය තියෙනවා, අරහි බල්ලෙක් ඉන්නවා කියනකොට. නේද? ඒක උපාදානස්කන්ධ පහම පහළ වෙලා ඉවරයි. හැබැයි අපිට දුක්ඛේ ඥානං නැති හින්දා ඔය පහළ වුණේ දුක කියලා පේන්නේ නැහැ. බුදු කෙනෙක්ම ඕනේ ඔක පෙන්නලා දෙන්න. තේරුණා? ඒට දුක්ඛේ ඥානං කියන්නේ පුබ්බේ අනනොස්සුතේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මතාවය. බුදුහාමුදුරෝ දේශනා කරනවානේ එහෙම. ධම්මචක්කප්පවත්තන සූත්‍ර නේද? දුක්ඛේ ඥානං පහළ වුණා. මේක පුබ්බේ අනනොස්සුතේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මතාවය. දුක්ඛේ ඥානං කියන්නේ ඔය හටගත්තේ දුක. අරහෙ බල්ලෙක් ඉන්නවා කියනකොට හටගත්තේ දුක කියලා පේනවා. දිගටම බිරුවත් එකයි එක මොහොතක බිරුවත් එකයි. අපි කරන වැඩේ නැවතිලා නැහැ. ආයේ ආයේ හදනවා නම් ආයේ ආයේ දුක් ටිකක් හදනවා. එකවතාවක් හැදුවොත් එක වතාවක් දුක සකස් කරනවා. ආයේ ආයේ හැදුවොත් ආයේ ආයේ දුක් හැදුවා. තේරුණා? බල්ලා එක සැරයක් බිරුවත් ඇති අපිට. එක සැරයක් නෙමෙයි අපි බල්ලා හදන්නේ. ඊළඟට බල්ලා ගැන හිතන වාරයක් ගානේ අපි සකස් කරනවා. සද්දේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ අවිද්‍යාව මත. නම් බල්ලා එක සැරයක් වතුරට ඉබුණාම ඇතිනේ අන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතාගන්න. ඊට පස්සේ ගහක් යටට ආවත් ඌට පුළුවන් අරූ ගැන හිත හිතා තරහ ගන්න. නේද? තාම ඉන්නවද දන්නේ නැහැ. ආයෙ ගිහින් බලන්න ඕන. ඒ හිතන හැම හිතක් ගානේම මොනවද උපදන්නේ? පංච උපාදානස්කන්ධ. නේද? එළියේ ඉන්නවා කියලා විශ්වාස කිරීම මත හිතන හැම දෙෙම පංච උපාදානස්කන්ධම තමයි. නැවත උපත නෙමෙයි ඒ මොහොතේ දුක. ඒ මොහොතේ දුකයි දුක්ඛ සමුදයයි දෙකම යෙදිලා. පංචපාදස්කන්ධය කියන්නේ දුකනේ. දුක්ඛ සමුදය තිබුණ නැත්නම් දුක හට ගනීද? නෑනේ. දුකයි සමුදයයි දෙකම එකට යෙදෙන්නේ. සමුදය යෙදුණ නැත්නම් විතරයි දුක්ඛ නිරෝධය. කොහොමද සමුදය යෙදෙන්නේ නැති වෙන්නේ? ප්‍රඥාව තුල. ආයතන මුලාව දුරු වුණොත් සමුදය යෙදෙන්නේ නැහැ. එතකොට උපත්තන්නේ. දැන් එතෙන්ට යන්න මාර්ගය තමයි ඔය ආයතන ගැන සිහිය නොවන පිහිටන්න කියනවා නේද? ආයතන පිරිසිඳ දකින්න. එතකොට දුරු වෙන්නේ සමුදේ. හිතෙන් හදපු එක හිත දැනගත්තා කියන්නේ හීනයක් දැක්කන්. හිතෙන් හදපු දේ හිත දැනා. ඉතින් හීනයක් බැලුවට අපි එළියෙන් හොයන්න යන්න ඕනේ නැණි ඔක කියලා නුවණ එනවා. මේ Nirodha සාක්ෂාත් වෙනවා. ඔය දැනගත්තත් හිතෙන් හදපු දේ නෙහිත දැනගත්තා. එතකොට එළිය කාටවත් බණින්න යන්නේ නැහැ. අන්න හරි. ඕක තමයි දුක්ඛේ ඥානං කියන්නේ. ඕක පේන්නේ නැති එක තමයි මේ ප්‍රශ්නේ. වතුරේ බල්ලෝ හදා හදා පුර පුරා ඉන්නවා. තව භාෂාවකින් කිව්වොත්. ඉන්න පුළුවන් නම් ඒක තමයි සමුදය ධම්මානුපස්සී විහෙරති. ඔව්. එතකොට ලෝකෙට අහුවෙන්නේ නැහැ. හිටියොත් හරි. අපි කරන්නේ නැත්තේ ඕගමනේ. බැරි දෙයක් නෙමෙයි. බැරි දෙයක් බුදු කෙනෙක් කියන්නේ නැහැ. කරන්න පුළුවන් දේවල් දේශනා කරලා තියෙනවා. ඒ පිරිස මේක සමුදේ පෙන්නනවා කියන්නේ කායන උපස්සනාව වඩනවා. ඒ කායන මාර්ගයේ වඩනවා. නිවන පිණිස තියෙන මාර්ගයේ වඩනවා. ඒක පෙන්නනවා කියන්නේ. අපි යෝග කරන්නේ නැති ගමනේ මේ ප්‍රශ්නේ. නේද? ඒක කරන්න ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න ඕන. තේරුම් ගැනීම තුල එනවා අපිට දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං හතරම එනවා. ඒ සත්‍ය ඥානයි. තාම කෘත්‍ය කරලා නැහැ. අපි කෘත්‍ය කරන්න පුළුවන්කම සුදුසුකම ලබනවා. කෘත්‍ය මොකද්ද කියලා දන්නවා එතකොට. දෙතකන් අපි නොදැනනේ භාවනා කරන්නේ. නේද? දැන් දැනගන්නවා. ඒකයි සම්මා දිට්ඨිය කියන්නේ දැනගන්නවා. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියවහන් තව කෙනෙක්ගෙන් ආයේ අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකේ පැටලෙන්නේ නැහැ, වරදින්නේ නැහැ. ඒත් දැන් හටගන්නේ දුක කියන නුවණ එනවා. ඒක ඕනම් පුළුවන්. හැබැයි එහෙම නුවණක් නැතිකමයි ප්‍රශ්නේ. බොරුව බොරුව කියලා දකින්න නුවණ නැහනේ. දැන් බල්ලා වතුරට බුරනකොට ඌට නුවණ නැහනේ මේ හදාගත්තු බල්ලෙකුට බුරන්නේ කියලා. අපිත් ওই මට්ටමේමයි ඉන්නේ. දැන් අපි එළියේ තියෙන රූපයක් බාරගත්තු ගමන් අර බල්ලා වතුරේ බල්ලෙක් හැදුව මට්ටමට ගිහින්නේ. ඒක ලේසියෙන් තේරෙන්නේ නැහැ. දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ මොකද? ඇහෙන් පේන හින්දානේ. නේද? දැන් අපි මෙතන මේසයක් තියනවා කියන්නේ මොකද? ඇහෙන් පේන හින්දා. ඉතින් දෙන්නා එකම මූලාවේ ඉන්නේ. අතන තියනවා කිව්වොත් ලෝකෙට අහු වුණා පංච උපාදානස්කන්ධය හැදුවා. අපිට පේන්නේ නැහැ ওই මෝඩකමට එළිය මේසයක් තිබ්බා කියලා. බල්ලට පේන්නේ නැහැ මෝඩකමට වතුරේ බල්ලෙක් තිබ්බා කියලා. දෙන්නම එකම වැඩේ. ඇයි? ඇහෙන් දකිනවා හිතෙන් හිතනවා. ඇහෙන් දකිනවා කියන්නේ මොකද්ද? මේ ඇහෙන් චිත්‍රයක් හදලා දෙනවා. ඇහැ තුලේ ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. බල්ලගේ ප්‍රතිබිම්බේ බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. අපේ ප්‍රතිබිම්බේ මේසයක් වගේ හැඩයක් තියෙනවා. ඔච්චරයි වෙනස. ඇහි කෘත්‍ය එකයි අර කැමරාව වගේ ෆොටෝ එක අරන් දෙනවා. නේද? ඒ ෆොටෝ එකේ වගේ දෙයක් තියෙනවා. ඇහි. ඊළඟට මොකද කරන්නේ? මනස ඊළඟට වැඩ පටන් ගන්නවා. ඔය පේන දේ ගැන කල්පනා කරනවා. ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බ ගැන හිතනේ හිතන්නේ. අපි හිතනවා ඔහොම පේන්නේ නම් මේසය, බල්ලා හිතනවා ඔහොම පේන්නේ නම් බල්ලි. නේද? හිතන එකෙත් වරදක් නැහැ. වරද තියෙන්නේ කොහෙද? ඔබ හිතුවා කියලා දන්නේ නැතිකම. අපි ඕක එළියෙන් තියෙනවා. මේ හිතලා හිතෙන් දැනගත්තා කියන තැන සිහිය නොවන නැතුව එළියෙන් තියෙනවා. මේ බල්ලත් කළේ ඕක. හිතෙන් හිතනවර බල්ලෙක් කියලා දැනගත්තා, ඌ විශ්වාස කළා, ඌ ඉන්නේ එළියේ. අපි හිතෙන් හිතනකොට මේසයක් කියලා දැනගත්තා, ඒක තියෙන්නේ එළියේ කියලා කිව්වා. හිතෙන් හදපු දෙයක් කියන තැන සිහිය නොවන නැහැ. මන ආයතනෙට සිහිය නොවන නැහැ. ආයතන පිරිසිඳ දැකලා නැහැ. ତතර බුදුහාමුදුරුවෝ කියන්නේ එළිය රූපයක් තියෙනවා නම් බහිද්ද රූපේ. මොකද්ද කරන්න කියන්නේ? සමුදය ධම්මානුපස්සී වෙන. ඔකේ සමුදය හොයන්නේ. සමුදය හොයන්නේ කොහමද? චක්කායතනයයි මන ආයතනයයි. චක්කායතනෙට පුළුවන් එක වැඩයි, ෆොටෝ එක ගන්න එක විතරයි. කැමරාව. නේද? මන ආයතනේ තමයි ඒ ගත්ත එක ගැන කල්පනා කරන්නේ. ඇහැ උපද්දලා දීපු එක ගැන දැන් කල්පනා කරන්නේ. කල්පනා කරලා දැනගන්න ඒවා හිතෙන් හදපු ඒවා හිත දැනගන්න ඕනේ. ඒක කොහොමද එළිය තියෙන්නේ? අපේ මෝඩකමට නේදින් තියන්නේ. නේද? අපි කළොත් අපි මෝඩ නෑ, බල්ලා කළොත් ඌ මෝඩයි. දැන් බල්ලත් ඇහෙන් දැකලා වතුරට එවිලා ඇහෙන්නේ දකින්නේ. දැන් ඇහෙන් දකින එක ගැන කල්පනා කරලා ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියලා හිතනවා. හිතලා නිකන් ඉන්නේ නැහැ. ඔය දැනගත්තු දේ තියෙන්නේ එළියේ. අපිත් කරන්නේ ඕකමනේ. ඇහෙන් වර්ණ සටහනක් ගන්නවා. හිතෙන් හිතනවා ඔහොම පේන්නේ නම් මේසයක්. ඊළඟට ඒ දැනගත්තු දේ තියෙන්නේ එළියේ. අන්න අවිද්‍යාවෙන් කරන සංස්කාර. අපිත් පුරනවා කියලා අපිට දකින්න නුවණක් නැහැ. වතුරේ ඉන්න බල්ලෙකුට. හරි. එතකොට මේ ස්කන්ධ පණවන්නේ මෝඩකමට කියන එක දකින්න නුවණක් අපිට නැහැ. අවිද්‍යාවෙන් පණවනවා. අවිද්‍යාවෙන් කරන සංස්කාර ගොඩක් කියන එක පේන්නේ. ඒ පේන්නේ නැති කාක් තාක්කල් අපිට දුක්ඛේ ඥානක් නැහැ. මොකද සංඛාර දුක්ඛේ පේන්නේ. අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා අපිට පේන්නේ. පෙන්නුනො දැන් බල්ලට පේන්නේ නැහැ අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කර වතුරේ ඉන්න බල්ලා කියලා. නේද? ඒක පේන්නේ නුවණ තියෙන කෙනාට. එතකොට අපිත් ඒ මානසිකත්වයේ ඉඳලා අර මේසයක් හදලා එළියෙන් තිබ්බා කියන එක අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා අපිට පේන්නේ. ආයතන පිරිසිඳ දැක්ක කෙනාට අවිද්‍යාව නොයදෙන මනසට පේනවා. අන්න අපි කරන මෝඩ වැඩි. අවිද්‍යාවෙන් ලෝකයක් හදලා ඒ ලෝකෙ මත දුක් විඳිනවා. තේරුණාද? එතකොට මේ දුක්ඛේ ඥානං කියන එක එන්නේ ප්‍රඥාව මත. ඕක දකින්නකම් අපි ඉන්නේ ආ මේසේ හොඳ මේසයක්. එහෙනම් සපය කබල් මේසයක් කැඩිලා. ඔන්න දුක. එතකොට නේද? අර බල්ලා කියනවා අර බල්ලා හොඳ බල්ලෙක්. කවල් ගෙවනනවා. ඒ බල්ලා නරක බල්ලෙක්. මගේ කෑම ටික කන්නේ නැහැ කියලා ඔන්න බුරනවා. ඔය දෙකනේ කරන්නේ. අපිත් ඕක තමයි මේසෙට කරන්නේ. එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. නේද? මේ දෙකට යන්නේ මොකද? අවිද්‍යාවෙන් ඕක සකස් කරපු හින්දා. එළිය තියපු හින්දා. මේ ආයතන දෙකක ක්‍රියාකාරීත්වයක් කියලා දැක්කේ නැහැ. ඇහි ක්‍රියාකාරීත්වයයි මනස ක්‍රියාකාරීත්වය. ඇහි ක්‍රියාකාරීත්වයේ වර්ණ සටහනක් උපදින එක, මනස ක්‍රියාකාරීත්වයේ ඕක ගැන කල්පනා කරන එක. ඔය සිද්ධියනේ උනේ. ඒ හිතෙන් හිතපුවා කොහොමද එළිය තියෙන්නේ? එළිය තිබ්බේ අපේ මෝඩකමට අවිද්‍යාවෙන් කරපු සංස්කාරය. ඕකත් අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා දැක්කොත් අන්න දුක්ඛේ ඥාන. එහෙනම් දුක නෙවෙයි සකස් කරේ. නේද? අපි හදන පංච උපාදානස්කන්ධය අවිද්‍යාවෙන් කරන සංස්කාරයක් කියලා දකින්න පුළුවන් වුණොත් මේ හැම මොහොතෙම සකස් කරන්නේ දුකනේ කියලා පේන්න ගන්නවා. එතකොට දුක්ඛේ ඥාන. එතකොට ඒ ආර්ය සත්‍යයක් ඒක. ඒක වෙනස් කරන්න බැරි පවතින ඇත්තක්. දුක්ක සැප උපේක්ෂා තුනම ලෝකෙට අයිති. ඔව්. අටලෝ දහමට අයිති. දැන් ලෝකෙට අහු වෙන්නේ නැත්තේ රහතන් වහන්සේගේ මනස විතරයි. අවිද්‍යාව දුරු කරපු මනස. අවිද්‍යාවේ අඩුවක් නැහැ. පොඩ්ඩක් අර දිගින් දිගට යන එක විතරක් නවතින. ඕඩකම එහෙම්මම තියෙනවා. ඒක හරියට දැන් බල්ලා වතුරට එබිලා බල්ලෙක් ඉන්නවා. ඉතින් මට ඕය ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මට මොකද? ඔය හිටපු දෙන්. ඒතර උපේක්ෂානේ. උපේක්ෂා වුණාට මුලාව එහෙම්මම තියෙනවනේ. අවිද්‍යාව. ප්‍රබලතාවය කියන්නේ ඒක පස්සෙන් අර ඔව් කර්ම කරන මට්ටම අඩුයි. දිගින් දිගට යන එක. ඇලීම් ගැටීම් වලින් දිගින් දිගට ගෙනියන එක අඩුයි. එහෙම එන්නේ සමාධිමත් මනසකට. සසර කෙටි වෙන්නේ. එතකොට යනවා බ්‍රහ්ම ලෝකවල. උපේක්ෂාවනේ වැඩ කරන්නේ. ඔව්. කෙටි නෙමෙයි. හොඳ තැනකට යනවා. අපායෙත් නෙමෙයි, දිව්‍ය ලෝකෙත් නෙමෙයි, බ්‍රහ්ම ලෝකවල යනවා එතකොට. ඒ මට්ටමේ මනස පවත්වන්න පුළුවන්. ඇයි තරහ ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. හැබැයි මෝහය තියෙන හින්දා මම ඉන්නවා. ඒ හින්දා ගෙහින් උපදිනවා. ධානය මට්ටම. ඒ මට්ටමේ මනස පවත්වන්න පුළුවන්. දැන් උපේක්ෂාව දිගට පවත්වන්නේ හතරවෙනි ධානය. ඇලෙන්නේ ගැටෙන්නේ නැත්නම්. එතකොට ඒකට අනුරූප බ්‍රහ්ම ලෝකෙ. එතකොට ඒක සැරගෙනත් ඉතින් ඇලෙන්නේ ගැටෙන්නේ නැති තත්වයක හිටියොත් ඒකට අදාළ බ්‍රහ්ම ලෝකෙ. ඇයි? මෝහය තියෙන හින්දා. තාම උපේක්ෂා වුණ මම ඉන්නවා. ඇලෙන්නේ ගැටෙන්නේ නැති මම ඉන්නවා. ඇයි? රූපය අසුරු වෙලා. රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. තේරුණා? ඒතර බුදුහාමුදුරෝ පෙන්වන්නේ එහෙම නිකම්ම බලා ඉන්න විතරක් නෙමෙයි. මේ වර්තමානයේ ධර්මතාවයක් තියෙනවා නම් එතන එතනම විදර්ශනය කරන්න. පච්චුප්පන්න යොදහමන් තත්ත විපස්සති. එතකොට ඇත්ත අවබෝධ වෙනවා. විදර්ශනය කරන්න කියන්නේ සමුදය ධම්මානුපස්සී වෙන්න. හරි. දෙයක් තියෙනවා නම් ඒක හටගත්ත එක හොඳ කියලා බලන්න. ඒ බැලීම තුල පේනවා පටිච්ච සමුප්පන්න බව. මේ සමුදය එදෙනකන් නියෝග තියෙන්නේ. සමුදය නැත්තව උප උපදින්න බෑනේ කියන ධර්මතාවය. ඒතකොට පටිච්ච සමුප්පන්න බව දැක්කොත් ධර්මයේ දැක්ක වෙනවා ලෝකෙන් ඈතර වෙනවා. අර මුලාවට අහු වෙන්නෙත් නෑ ඒතකොට. හරි. ඕක තියෙනවා දැන් මේ චූල වේදල්ල සූත්‍රයේ අර ප්‍රශ්න වගේක් අහගෙන යනවානේ. විසාක උපාසක ධම්මදින්න තෙරණියගෙන් නේද? ඒකට අහනවා වේදනා කීයක් තියෙනවද? වේදනා තුනයි. මොනවාද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඊළඟට අහනවා මම මේ කෙටි කරලා කියන්නේ ප්‍රශ්න ගොඩක් අහනවා. සුඛ වේදනාවේ පටිභාගය මොකද්ද? එතකොට කියනවා දුක්ඛ වේදනාව කියලා. දුක්ඛ වේදනාවේ පටිභාගය මොකද්ද අහනවා. සුඛ වේදනාව කියන්නේ. දැන් පටිභාගය කියන්නේ නිකන් අනිත් භාගය වගේ. අනිත් පැත්ත. හරි. සුඛ වේදනාවේ පටිභාගය දුක්ඛ වේදනාව, දුක්ඛ වේදනාවේ පටිභාගය සුඛ වේදනාව කියලා උත්තර දෙනවා. ඊළඟට අහනවා උපේක්ෂා වේදනාවේ පටිභාගය මොකද්ද? නැදම් ප්‍රශ්නය. උපේක්ෂා වේදනාවෙත් තියෙන ප්‍රතිභාගයක්. ඒක තමයි අවිද්‍යාව. මේ උපේක්ෂාව ඇවිල්ලා තියෙන්නේ අවිද්‍යාව මත. ඇයි තාම අර වතුරේ බල්ලා ඉන්නවා, ඇලිලත් නැහැ, සුකත් නැහැ, දුක්කත් නැහැ. හැබැයි අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව මතයි බල්ලා ඉන්නේ. උපේක්ෂා වේදනාවේ පටිභාගය අවිද්‍යාව. විසාක එතනින් නවතින්නේ නැහැ. ඊළඟට අහනවා අවිද්‍යාවේ පටිභාගය මොකද්ද? විද්‍යාව. අවිද්‍යාව යනිත්තත් ඒකට ප්‍රඥාවනි නේද? විද්‍යාව. හරි. විද්‍යාවේ පටිභාගය මොකද්ද අහනවා? විමුක්තිය. මිදෙනවා. විමුක්තියේ පටිභාගය මොකද්ද අහනවා? නිවන. නිවනේත් පටිභාගය මොකද්ද අහනවා? එතකොට කියනවා ඔන්න ප්‍රශ්න ඉක්මවා ගියා කියලා. දැන් එතන ඒ ප්‍රශ්න ටික හරියි වැදගත්. මොකද නිවන දක්වා මාර්ගය ඔය පෙන්නන්නේ. අපි සැපක් තිබුණොත් දුක පේනවා, දුකක් තිබුණොත් සැප පේනවා. ඒක සාපේක්ෂකයි. හැබැයි අර ඒ දෙකට අහු නොවි උපේක්ෂා මට්ටමට આવොත් ඊළඟ මට්ටම දකින්න පුළුවන්. අවිද්‍යාව මතයි යෝග තියෙන්නේ. අවිද්‍යාව මතයි කියලා දකින්නේ විද්‍යාව පහළ වෙන හින්දා. නේද? මෝඩ කමටයි යෝග හැදුවේ කියන්නේ ඇත්ත දකින්න හින්දා. ඇත්ත දකින්නකොට මිදෙනවා. විමුක්තිය. ඒ මිදීමේ ඊළඟ එක තමයි නූපදින මට්ටම නිවන. විමුක්තියට මේ පිලිසරණ නිවන. විමුක්තියේ පටිභාගේ නිවන. එතකොට ඒ නිවන් මාර්ගයක් ඒක. උපේක්ෂා මට්ටමට ගන්න පුළුවන් නම් එතනින් නිවන් මාර්ගේ අරගන්න පුළුවන්. හැබැයි උපේක්ෂාවේ නැවතිලා බෑ. එතනක් තියෙන්නේ අවිද්‍යාව කියන එක දකින්න ඕන. අවිද්‍යාව දකින්න නම් සමුදය ධම්මානුපස්සී වෙන්නම ඕන. ඔව් එතන ඉඳන් ඔය සතර සතිපට්ඨානෙ වැඩෙන්න ඕන. සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ සමුදය ධම්මානුපස්සී වුණොත්. තේරුණා? නිකම්ම උපේක්ෂාවෙන් බලන් හිටියොත් බ්‍රහ්ම ලෝකවල යනවා. අවිද්‍යාව දුරු වෙන්නේ. තේකයි ඔය දහමේ තැන් තැන් දැනගන්නකොට ඔය වගේ දේවලුත් එළි වෙනවා. ඔව් මිදෙන්නේ කොහොමද ඉතින්? තත්ත විපස්සති. එතන විදර්ශනය කරනවා. විදර්ශනය කරන්නේ කොහොමද? සමුදය දකින්න. ඕක හටගත්තේ කොහොමද කියලා හොයන්න. සමුදය හොයනවා කියන්නේ සතර සතිපට්ඨානෙ වඩනවා. ඒක තමයි එකම මාර්ගය. සමුදය හොයන්න නියම සමුදය හොයාගන්න පුළුවන් සම්මාදිට්ඨිය තිබුණොත් විතරයි. නැත්නම් අර ලෝකෙට අයිති සමුදය අහුවෙන්නේ. එහාට මෙහාට පැන පැන ඉන්න. සාපේක්ෂකයි. වේලාවක සැප, වේලාවක දුක කතාවට යනවා. දුක්ඛාරය සත්‍ය කියන්නේ එහෙම නෙමෙයි. ඉපදුනත් දුකමයි ඉපදින්නේ, පවතුනත් දුකමයි පවතින්නේ, නැති වුණත් නැති වෙන්නේ දුකමයි. ඒ ලෝකෙට අයිති. ඒ අටලෝ දහම. නිති පෙරලෙන්නේ. දැන් අටලෝ දහමට අහු වෙන්නේ නැත්තේ ආර්ය දර්ශන. තුන් ලෝකෙම්ම ඉතර වෙනවා. ඔක තේරුම් ගන්න පුළුවන් නම් මතක තියාගන්න. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති වෙනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. මේ බුදුහාමුදුරුවෝ සහතිකේ දීලා තියෙන එයා සෝවන් වෙන්නේ නැතුව මැරෙන්නේ නැහැ කියලා. ඔබ තේරුම් ගත්තොත්. හරි. දැන් වැඩිම කොහොම වෙතත් මේ සිද්ධ වෙන දේ තේරුම් ගත්තොත් එයා කොහොම හරි සෝවන් වෙනවමයි. ඒක ධර්මතාවය. ඔකද එතන තමයි බුදුහාමුදුරුවෝ ගැන ඇත්ත ශ්‍රද්ධාව ඉන්නේ නේද? මෙහෙම දහමක් කියා දෙන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි කියලා ශ්‍රද්ධාව. මෙහෙමයි රූපය පිරිසිඳ දකිනකොට රූපයට අදාළ අනිත් ටිකට මොකද වෙන්නේ? අර අන්න බලලා. අර හිබුරනවා නේද? දැන් අපි ඔන්න බල්ලා කියන රූපය පිරිසිඳ දකිනවා. මොකද වෙන්නේ? ආයතන මුලාව තියෙනකන් එහෙ බල්ලා උපද්දනවා. ආයතන මුලාව නැත්තම් එහෙ උපද්දන්නේ නැහැ. දැන් බල්ලාට අදාළ වේදනාවට මොකක් වෙයිද රූපේ නිරෝධ වෙනකොට? කොමඩිය. ඔය පහටම ඔය ධර්මතාවය දකිනවා. රූපය දකිනවා කියන්නේ රූපෙට අදාළ අනිත් වේදනා සංඥා සංකාර විඥාන පහටම. ඒකට යනවා. ඒ කියන්නේ කායानुපස්සනාව හරියට කළොත් එතනම වැඩෙනවා වේදනानुපස්සනාව. ඒ අමුතෙන් වඩන්න කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැබැයි හරියට වැඩෙන්න පටන් ගත්තොත් තමයි ඒක වෙන්නේ. මේ දහම හරි ලේසි. ඒ කියන්නේ හරියට අහු වුණොත්. ඊළඟට බලනවා කනට පුළුවන් ද බල්ලෙක් හදන්න, ඇහැට පුළුවන් ද බල්ලෙක් හදන්න. දැන් බල්ලව හැදුවේ හිතෙන්නේ. ඒ හිතෙන් අදපු බල්ලා කොහොමද එළියේ ඉන්නේ? එළිය තිබ්බේ අවිද්‍යාව. තේරුණාද? කන ප්‍රශ්නයක් නෑ. ඒ ඇහුනේ ඇයි කියන එක වෙනම හොයන්න තියෙනවා. ඒක පස්සේ පුළුවන්. දැනට එතන නෙමෙයි. සද්දය ඇහෙන එක නෙමෙයි දැන් ප්‍රශ්නේ. බල්ලෙක් හදලා එළියෙන් තියෙන එකනේ දැන් ප්‍රශ්නේ. රූපයනේ. එතන ඉස්සෙල්ලා නවත්තන්න. නවත්තන්න කියන්නේ ඒකේ සමුදේ පෙන්නන්නේ. පෙන්නනකොට ඒක අඩු වෙලා යනවා. ඒක සද්දය ඇහෙනවා විතරයි. රූප හදන්න නැති වෙනවා. හැදුවත් හැදුවේ හිතෙන් කියලා දන්නවා. එළියෙන් තියන්න නැති වෙනවා. නේද? ඒකත් හිතෙන්. ඒකට එන්න පුළුවන් ඉස්සෙල්ලා අර අනිත් වැඩේ නැවැත්තුවට පස්සේ. සද්දේට අදාළ රූප එළියෙන් තියෙන එක ඉස්සෙල්ලා නවත්තන්න. ඔය සද්දයයි මේකෙන් කියන ගතියක් තියෙනවානේ. අන්න ඒක ඇල්ල ඉස්සෙල්ලා කැඩෙන්න ඕන. ඔය සද්දයයි බාහිර රූපෙකින් කියන මට්ටමක්නේ අපි ඉන්නේ. බාහිරයට දාලා ඉවරනේ. දැන් අන්න ඒ පැත්ත ඉස්සෙල්ලා කඩන්න ඕන. නෑ නෑ ඒක ඔය හිතන්න ගිහිල්ලා දැනගත්තුය. කියන දේ. ඕන එකකට දාගන්න. ඒක තමයි මං කියේ. දැන් එකක් හරි කායනුපස්සනාව වැඩෙනකොට ওই ටික එනවා. දැන් වඩන්නේ කායනුපස්සන. එළියේ ඉන්න බල්ලා රූපය, බහිද්ද රූපය. ඒකට ඒකේ සමුදය මේ පෙන්වන්නේ. සමුදය පෙන්වනකොට ආයතන පිරිසිඳ දකින්නවා. ඒ කියන්නේ ධම්මානුපස්සනාවටම යනවා. ඒකයි මේ මෙතන ඇති සෝවන් වෙන්නේ. අද සතර සතිපට්ඨානෙ වැඩෙනවා ඔය රූපය ගැන පෙන්නකොට. හරි. ඔය වෙන් කර කර කරන්න ඕනේ නැහැ. ඒ ටික ඉබේ වෙන දෙයක්. ඒක මොකටද දාගන්නේ? ඒවා නෙදාගෙන තියෙන්නේ. අර තමයි එදත් ඕක අහනකොට මං කිව්වේ ඕක අහපු හින්දා කියනවා මිසක් ඕවා දැනගන්න ඕනේ නැහැ. ආයෙත් දැන් සමහර හාමුදුරුවෝ හිතන් ඉන්නේ බර වචනයක් දාපු ගමන් හරි කියලා. ඉතින් නොදන්න වචනයක් ඇවිල්ලා කියනවා අන්න අලුත් දෙයක් කිව්වා. ඉතින් අපි දුවනවා පස්සේ. ඕක තමයි වෙලා තියෙන්නේ. දැන් මේ මං පෙන්නන ධර්මතාවය මං කියන්නේ හරිම සරලයි. හරි ලේසි. ඉතින් මේක අවුරුදු 7 ළමයිකට අවබෝධ කරන්න බැයිද? දැන් අරව පටිග සම්පස්ස කිව්වොත් කොහම අවබෝධ කරන්නද අවුරුදු 7 ළමයා? අපිටවත් තේරෙන්නේ නැති එක. ඈ? ඔව්. කී දෙනෙක් අවබෝධ කළාද අවුරුදු 7? ඉතින් ਉਹ වචන දැනගෙනද පාඩම් කරලාද? ඈ ඊට වඩා මේ අර්ථය හරි සරලයි. හිතෙන් හදන දෙක දෙය එළියෙන් තියනවා කියන එක නුවණින් බලන කෙනෙකුට තේරුම් ගන්න බැරි නෑනේ. මේ සරලව කියන එක තේරෙන්නේ නැත්නම් ඕක තේරුම් ගන්න තව ටිකක් බර වචන දාන්න. අපිට වෙලා තියෙන්නේ ඕක අනිත් පැත්ත. ඒක තමයි අරවා මේවා ගැඹුරු දේවල් දාගෙන මේ කියන සරල දේ පේන්නේ නැති වෙනවා. අයි වචන පාඩම් කර කර ඕවට තේරුම් දීදී ඕක මතක තියාගන්න යනවා. ඉතින් මේ සරල දෙයක් දැන් දුක කියන එක අඳුරගන්න මේ අවිද්‍යාවෙන් කරන සංකාරේ සංකාර දුක්ඛේ. ඒකට ඒක අඳුරගන්න නම් සමුදය දැක්කොත් විතරයි ඕක පේන්නේ. මෝඩකමට ආයතන මුලාවටයි එළියෙන් තිබ්බේ කියන එක දැක්කොත් විතරයි සංකාර දුක්ඛේ කියන එක පේන්නේ, අවබෝධ වෙන්නේ. එතකොට තමයි දුක්ඛාරය සත්‍ය දැක්කවෙන්නේ. දුක්ඛේ ඥානං. දුක්ඛේ ඥානං නැත්තම් සමුදය ඥානං එන්නේ නැහැ. දුක්ඛේ ඥානං සමුදය ඥානං එකට එන්නේ. සමුදය ඥානං ආවොත් නිරෝධේ ඥානං එතනම තියෙනවා. මොකද සමුදය නැත්තම් නිරෝධයි. ඔය තුන දැක්කනම් මග්ගේ ඥානං එතනම තියෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය එකක් අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙනවා නම් හතරම එකට අවබෝධ වෙනවා. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං අයං උච්චති සම්මා දිට්ඨිය. ඔය හතර එකක්වත් අඩු නැතුව ඉන්න ඕන. මේ පෙන්නන විදිහේ ඔක තියෙනව නේද? ඒක ඉතින් ඒ දැන් පටන් ගන්න. දැන් අපි ආවනේ ශුන්‍යාගාරයකට. ගෙදර හිටියනම් ඕක අවබෝධ වෙයිද? කෙනෙකුට පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් පොදු ගෙදන් ශුන්‍යාගාරයකට ආවොත් තමයි ওই ටික මෙහෙම දෙයක් තියෙනවා කියලාවත් දැනගන්න පුළුවන් වෙන්නේ. ඒවයි කියලා පේනවා. එතකොට මම ගෙදර ඉඳනුත් ඔය බණ ඇහුවානේ. මේ ටිකක් ඇච්චර අවබෝධ වුන්නේ නැහැ නේ නේද? ඔව්. එතකොට එහෙම ඉඳන් පොඩ්ඩක් ඇත්ත ඇහුණාට ඕක තේරෙන්නේ නැහැ. දැන් මේ කාලය තුල හරි පොඩ්ඩක් ගෙදරින් වෙන් වෙලා මෙතන අවධානය තියන්න පුළුවන්නේ. එතකොට අවබෝධ කිරීම හැකියාව වැඩි. ඒකෙන් කියන්නේ දැන් ගෙදර ඉඳන් අවබෝධ කරන්න බැරි නෑ. දැන් ඕක ගිහින් ගෙදර ඉඳන් අහහයි පුළුවන් අවබෝධ කරන්න. හැබැයි මේ මුල අල්ල ගන්න ඕන. එතෙන්ට ශුන්‍යාගාරයකට යන්න වෙනවා. මුල තේරුම් ගන්න. ඊට පස්සේ කොහේ හිටියත් තමයි. ඒක ආය ආය අහන්න අහන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ ඇත්ත අවබෝධ වෙනවා, මාර්ගය වැඩෙනවා. හොඳයි, ඔය ප්‍රශ්න කරන එක හොඳයි. ඒකත් වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයට එන්න මේ අර ඒක තමයි මං කියන්නේ. ඒක තීරුම් ගත්තට පස්සේ gedarat sunnyagarayak karagatta hege. තීරුම් ගන්න කලින් බෑ. ඊට පස්සේ ඉන්න තැන නෙවෙයි ප්‍රශ්නේ වෙන්නේ. තමන් මේක මෙනෙහි කරනවද නැද්ද? සතිපට්ඨානේ වැඩෙනවද නැද්ද? හරි. ඉතින්සෙල්ලා තීරුම් ගන්න ඕන සතිපට්ඨානේ වඩන්නේ මෙහෙමයි. සමුදය ධම්මානුපස්සී වෙන්න ඕන. ස්වභාව ධර්මයේ ඇත්ත. අපි දන්න ස්වභාව ධර්මයේ බොරුව. ඒතර ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේ බොරුවක් වෙනවා. ඔව් ඉක්මවා යනවා. ඒක හරි. ලෝකයාට ඇත්ත ඉක්මවා යනවා. දැන් ලෝකයාට ඇත්ත අරයි බල්ලෙක් ඉන්නවා ඌ පුරනවා ඒක මට ඇහෙනවා. ආයතන ගැන බලනකොට මොකද වෙන්නේ? සද්දයක් ඇහුණා ඉතින් හිතුවා. එතකොට අරක බොරුවක් වෙනවනේ. මෙච්චර කල් ඇත්ත කියපු එක දැන් බොරු වෙනවා ඔබ දකින්නකොට. ඒක ලෝකයාට තේරෙන්නේ නැහැ. පෘථග්ජන මනසට ඒක තේරෙන්නේ නැහැ. ඒ පෘථග්ජනයා මඤ්ඤණා කරනවා. මේක මෙහෙමයි කියලා රේලියෙන් තියෙන එක ඇත්තමයි මඤ්ඤණා කරනවා. රහතන් වහන්සේ නමඤ්ඤති. මඤ්ඤණා වෙන්නේ සේක පුද්ගලයා කියන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනා, මාර්ගය වඩන කෙනා. දැන් දන්නවා කෘතඥ මට්ටමේදී මඤ්ඤණා වෙනවා, රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නේ නැහැ. එහෙනම් කොහටද යන්න ඕන? මඤ්ඤණා නොකරන පැත්තට. තාම මඤ්ඤණා වෙනවා, රහතන් වහන්සේට මඤ්ඤණා වෙන්නේ නැහැ නේ. එහෙනම් එතෙන්ට යන්න වැඩ පිළිවෙලක ඉතින් මා මඤ්ඤති. මඤ්ඤණාවෙන් ඉවත් වෙන්න උත්සාහයක් තියෙනවා මා මඤ්ඤති. ද මේ ටික තේරුම් ගන්න ධානයකට ගියාද? දැන් ඔක තේරුම් ගත්ත කෙනා ධානයකට ගියොත් අවබෝධ කරනවා. එහෙම වෙනසක් තියෙනවා. සම්මා දිට්ඨිය ඇති කරගත්තට පස්සේ ආ හතරවෙනි ධානයට ගියොත් අවබෝධ වෙනවා. ඒ කියන්නේ මනස පිරිසිදු ඉන්නේ නීවරණ ටික යටපත් වෙලානේ. එතකොට දහම මේ මීට වඩා පේනවා. අපි මේ නීවරණ ගොඩේ ඉඳන්නේ ඔය බලන්න. හතරවෙනි ධානය කියන්නේ බොහෝම සංසුන් මනසක්. ඒකෙදි මේ ටික මෙනෙහි කළොත් මීට වඩා අවබෝධ වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. නෑ නෑ, එහෙම ඒ හින්දා නෙවෙයි. ඒ නොතේරි ඉන්න එක සමතේ වැඩ. දැන් නීවරණ ටික යටපත් වුණ හින්දා මේක මෙනෙහි කරන්න පුළුවන්. එතකොට රූපයක් අහුවෙනකොට ඒකේ අපි පෙන්නනවා සමුදේ. මේ මෝඩකමට නීලිය තිබ්බේ. ඒ හොඳට පේනවා. එතකොට සතරවෙනි ධානයට යන්න ඕනම කියලා එකක් නැහැ. ගියොත් පහසුයි. ඉක්මනට අවබෝධ කරන්න පුළුවන්. සමාධිය වඩා ගත්තොත් ඉක්මනට අවබෝධ කරන්න පුළුවන්. ප්‍රථම ධානය කෙනාට ඊට වඩා පුළුවන්. දෙවෙනි ධානය කෙනාට ඊට වඩා පුළුවන්. මොකද මනස සියුම් කියන්නේ නීවරණ ගොඩක් යටපත් වෙනවා. නීවරණ යටපත් වෙලා නම් දහම දකින්න පහසුයි. සතර ප්‍රතිපට්ඨානේ නැතුව බෑ. ඒක එකම මාර්ගය කියන්නේ ඒකනේ. ඒක ආයන බික්ක වීමක් ගෝ. ඔව්. දහම අහලා නැති නොදන්න කෙනා ධාන වැඩුවොත් ඒවට අනුරූප ඒ ලෝකවල උපදිනවා. එතකොට තුන් භූමියට අයිති. ආර්ය දර්ශනය කියන්නේ අපරියාපන්නයි. පැමිණෙන්නේ නැහැ එක භූමියකටවත්. හරි. ඒතර ඒ දර්ශනයට තමයි අපි එන්නේ. ඉපදීම නවත්තන එක. දැන් ඉපදීම නවත්තන්න මැරුණයින් පස්සේ ඉපදීමක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ මොහොතේ අපි කාම ලෝකේ උපද්දනවා. අරහෙ බල්ලෙක් ඉන්නවා කියනකොට කාම ලෝකෙට අහුවුණා. තේරුණා? අරහෙ බල්ලෙක් ඉන්නවා කියනකොට ඔය කාම වස්තුවක් ඉපැද්දුවේ. ඇයි? එහෙන් දකින්න පුළුවන්, කනෙන් අහන්න පුළුවන්, නාසෙන් ගඳ සුවඳ බලන්න පුළුවන්, දිවෙන් රස බලන්න පුළුවන්, කයෙන් ස්පර්ශ කරන්න පුළුවන්. ඒතර ඒවට කියනවා කාම වස්තු. ඒක දැඩිව පිළිගත්තා. එක කාම භූමියේ මට්ටම. එක කෙලස් මට්ටම. අපි හිතන්නේ ඇත්තම ඇත්ත කියලා. අපි ඉන්නේ බල්ලගේ මානසිකත්වෙනේ. එළියේ තියෙන එක ඇත්තමයි කියලා හිතන මට්ටමේනේ. ඒත් ඒක කැඩෙන්න නම් ඒ බුදුහාමුදුරුවෝ පෙන්නපු ක්‍රමය කරන්න වෙනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. නේද? ඔව්, ඒක ඔක්කොම තියෙන්නේ ලෝකෙ තුල. කර්ම විපාක තියෙන්නේ කම්මස්සගත සම්මාදිට්ඨි. කර්ම කරන කෙනත් ඉන්නවා, විපාක විඳින කෙනත් ඉන්නවා. ලෝකෙට ආйти. ඒත් මේ පෙන්වන්නේ ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨි. ඔව්. එතකොට ඒ කර්මඵල ගැන කතා කරන්නේ මතක තියාගන්න කම්මස්සගත සම්මාදිට්ඨි ලෝකෙට ආйти. සම්මාදිට්ඨි. දැන් කතා කරන්නේ ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගය. අර කතා කරන්නේ ලෝකේ තියනවා නම් ඕක හට ගන්න හැටි, ඒකේ යන හැටි නේද? දිවී ලෝකේ යනවාද අපායේ යනවාද ඒ කර්ම අනුව කතා කරතේ. ලෝකේ යන කෙනා ගැන ඒ කතා කරන්නේ. ඒ ලෝකෙට අහු වෙලා බල්ලට ගලක් ගහන්නත් පුළුවන්, කැම ටිකක් දෙන්නත් පුළුවන්. පිනක් හදන්නත් පුළුවන්, පවක් කරන්නත් පුළුවන්. අය සසරේ යන්න වැඩක් කරත හැකි. බල්ලා ඉපදුනේ කොහොමද කියලා ඒ දුගණින් බැලුවා. තවිද්‍යාවෙන් සකස් කළා කියලා. ඒතකොට ලෝකෙන් එතර වෙන්න පුළුවන්. අවිද්‍යාව තියෙනකම් බල්ලා ඉන්නවා. අවිද්‍යාව නැත්තම් බල්ලා උපදින්නේ නැහැ. දැන් ලෝකෙන් එතර වෙන මාර්ගය. තේරුණාද වෙනස? ලෝකෙන් ඈතර වෙන මොදර්ශනයේදී කර්මඵල ගැන කතාවක් අදාළ නැහැ. පුද්ගල දෘෂ්ටියන්නේ කර්මඵල ගැන කතා කරන්නේ. ඔය ඉතින් ඕවා තර්කයට දදා ඕවා ගැන හිතන්න නෙමෙයි. අර ප්‍රායෝගිකව කරන්න කියපු එක කරන්න. එතකොට අවබෝධය එනවා. සද්ද ඇහෙනකොට රූප හිතෙන් අදලා එළියෙන් තියෙන එක පෙන්නලා දෙන්න. එච්චරයි. හරි හරි බොහොම සරල වැඩක් කරන්න තියෙන්නේ. ඕක ගැඹුරු දේවල් අපි කරන්නේ ලෝකේ ගැන හොයන එක. ඔව් එහෙම තමයි. ඒ කාලේ සමාජයේ අද සමාජයේ කියලා වැඩි වෙනසක් නැහැ. ඒ කාලෙත් හිටියේ කාම ලෝකේ, අදත් ඉන්නේ කාම ලෝකේ. ආයතන මුලාවෙන් පණවගත්තු ලෝකේ. හරි. ඒ දහම එදාට විතරයි ගැලපෙන්නේ, අද ගැලපෙන්නේ නැහැ කියලා එකක් නැහැ. ඔව් අනවශ්‍ය දේවල් දාගන්න. ඉතින් ඒක බුද්ධාගම නෙමෙයි නේ. ඒක අපේ මොහොත ගමට කරලා දෙන්න. දහම වෙනසක් නැහැ. ඒකයි මං කියේ පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා ලෝකේ පවතින ඇත්ත. බුදු කෙනෙක් හිටියත් නැතත් පවතින ඇත්ත. ඔව් එහෙම තමයි. එහෙම කමක් නැති උඩත් තිබුණත් අපිට කරන්න වෙන්නේ අහු වුණාට පස්සේ. අරෙහි බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ තමයි ආයේ කුණේ කොහොමද? ආයතන ගැන පෙන්වන්න පුළුවන්. සමුදේ පෙන්වන්න. ඉතින් ඒ හිඳ තමයි කායනුපස්සනාව දීලා තියෙන්නේ. අජ්ජත් රූපේ බහිත් රූපේ. රූපෙට අහු වුණාට පස්සේ රූපේ පිළිගත්තට පස්සේ ඒක ඇත්ත බලන්න. එතකොට ඊළඟ සැරේවත් ඕක හදන එකක් නැහැ. දැන් හැදුවට. නේද? ටික ටික ප්‍රත්‍යක්ෂ වෙනකොට සීයනවන පිහිටනකොට අනාගතය ඕක කරන එකක් නැහැ. ඒක කෘත්‍යයක් තියෙනවා. දැන් සත්‍ය ඥානය ආවට පස්සේ කෘත්‍ය කරන්න වැඩක් තියෙනවා. තවත් කරන්න දෙයක් නැහැ කියලා දවසක අවබෝධ වෙයි. රහත් වෙන දවසක. ඔන්න වැඩේ ඉවරයිද? එතකන් ඉතින් රැවටීමක් තියෙනවා. රැවටෙන හින්දා තමයි කෘත්‍ය තියෙන්නේ. එකෙන් මිදෙන්න. රහතන් වහන්සේ රැවටෙන්නේ නැහැ. රැවටෙන්නේ නැති වුණා කරන්න දෙයක් නැහැ කියලා දැනගන්නවා නේද? අපි රැවටෙන හින්දා අපි දන්නවා අපිට තව කරන්න දෙයක් තියෙනවා. අපේ කෙලෙස් තාම බලවත්. නේද? මේ රැවටුණාට කමක් නැහැ. රැවටෙන එක හොඳයි. මොකද එතකොට විදර්ශනය කරන්න දෙයක් තියෙනවා. රැවටුන් නැත්තම් එහෙම විදර්ශනය කරන්න දෙයක් නැති වෙනවා. නේද? ඒ මුලාවට අහු වුණාම මුලාවෙන් මිදෙන්න ඊළඟට ඒක තමයි අර තත්ත්ව විපස්සති කියන්නේ. ඒතර වර්තමානයේ ධර්මතාවයක් තියෙනවා නේද? එතන ඊදර්ශනය කරා. දවස පුරාවටම නොකලත් කමන්නේ. දවසකට එක සැරයක් කරන්න. ඔය ඇත්ත පේන ඇති. ඔව්. අවබෝධයෙන් කරන්න. ඔය සද්දය ඇහෙනකොට එළිය රූප තිබ්බේ මේ මෝඩකමට නේද? අවබෝධයෙන් පෙන්න. ඇහුනේ සද්දයක් විතර. ඔව්. ඔව් හොඳයි. ඔව්. දැන් මුණු පුරා දැක්කේ ඇහෙන්ද නැත්නම් කතා කරන සද්දෙන්ද දැනගත්තේ කියලා හොයන්න. එළියේ ඉඳන් අන්න ඔන්න ආච්චි කියලා කෑ ගහනවා. දැන් හිත මොකද කරන්නේ? ඔක්කොම ටික හදාගෙන යනවා. අපිට සිහිය නුවණ නැහැ මේ හිතෙන් අදපු දේ හිත දැනගන්නවා කියලා. ඇහුනේ සද්දේ විතරද? නේද? අපේ මෝඩකමට එළියෙන් තියලා අර වතුරේ බල්ලා හදලා දැන් ඔන්න බුරනවා ඊළඟට. තේරුණාද? ඔන්න ඔතන එක දවසකට එක සැරයක් කරන්න. හොඳටම ඇති. ඒක කරන්න දක්ෂ වුණොත් ඒ තමන් වැඩියෙන්ම ලුම් කරන එකට කරන්න දක්ෂ වුණොත් හරි ප්‍රබලයි. නෑ දෙකම. තරහකාරය. අන්නල්ලපු ගෙදර එක්කෙනා සද්දේ දානවා කියනකොටත් ඕක කරන්න ඕනේ. තරහකාරයෙක් නෑ. ඒ දෙපැත්තට ඔය දෙපැත්තට එකම ධර්ම
කියලා.
ඒ වෙලාවට ඉතින් අපිට අමාරු. යයි අමාරු. අපේ නීවරණ බලවත්. කාමච්ඡන්ද ව්‍යාපාද. ඒ දෙකෙන් වහනවා අපි. දහම වහනවා. මොන පුරා කෑ ගහනකොටම කාමච්ඡන්දෙන් වහනවා. දහම දකින්න හැකියාව. ඒකයි මං කිව්වේ. මේ වෙලාවට දක්ෂ වුණොත් නීවරණ යටපත් කරලා මේක පෙන්වන්න. ව්‍යාපාදෙන්ද අපිට දහම දකින්න දෙන්නේ. මේ අර තරහක් පස්සේ දුවන එක තමයි කරන්නේ. ඒකයි මේ දැන් පේනවද නීවරණ වලින් කරන දේවල්. එතකොට ඒ අර අපි සමාධි ධ්‍යාන වඩන කෙනාට අරව ඉච්චර ප්‍රශ්නයක් නේ. ඒ වෙලාවෙත් විදර්ශනය කරන්න පහසු වෙනවා. වේදනාව කොහෙද ඇති උනේ? අම්මා ඇවිල්ලා වේදනාව දීලා ගියාද? අපි හදලා දාගත්තද? හිතෙන් හදපු දෙයනේ හිත දැනගත්තේ කියලා පෙන්න. මතක් වුණා විතරනේ. මේ මතක් වුණේ මානසික ක්‍රියාකාරීත්වය. අපිනේ ඔක එළියට සම්බන්ධ කරලා අඩන්නේ. නෑ සිතවිල්ලක් ඇති වුණා එච්චර. හීනයක් දැක්කා. හීන ඇත්ත කරගෙන දුක් විඳින්නේ අපි. එකෙන හීනයක් බව නොදන්නකම. ඒ කියන්නේ මන ආයතනෙන් කරපු වැඩක් කියලා නොදන්නකම තමයි හීනයක් කියලා නොදන්න බව කියන්නේ. ඒ මත්ත තමයි අපි ලෝකෙට අහුවෙන්නේ. තේ හීනයක් බව නොදන්නකම තමයි මේ අවිද්‍යාව. ඔව්. ඒක තමයි මෝහාන්ධකාරය. අන්ධකාරය හීන දකින්න. ප්‍රඥාවෙන් නැගිටින්න කියලා කියන්නේ. ප්‍රඥාව අවදි කරගන්න. අඥාවෙන් අවදි වුණොත් දුක් විඳින්නේ නැහැ. දුක සකස් වෙන්නේ නැහැ. හරි? ඒත් ඒකට වැඩ පිළිවෙල තමයි අර සමුදය පෙන්වන්න. කොහෙන්ද ඔක හටගත්තේ? කොහෙන්ද හටගත්තේ? කියලා මතක් කරගන්න. මේ හිතෙන්නේ නැහැ. ඔව් දැනුමයි තේ ලෝකෙට ආйти. මම දැනුමෙන් එහාට යන්න ඕන. හ්ම්? ලෝකෝත්තර දර්ශනය කියන්නේ ඕක. ඔව්. ඔව්. දැන් ජරා මරණ සේරම තියෙන්නේ ජාතිය තිබුණොත්. ඉපැද්දුවොත්. දැන් ප්‍රශ්නයක් එනවා. දැන් එළියේ බල්ලා ඉපැද්දුවාම කොහොමද ජරා මරණ ඉන්නේ කියලා නේද? දැන් ඒ උපද්දන බල්ලගේ ඒ ටික තියෙන්න පුළුවන්. දැන් මෙයාට අම්මා මතක් වෙනකොට මරණ දුක එන්නේ. තේරෙනවද? ඒ අම්මා ඉපද්දුවා කියන්නේ දැන් ඔයා ඉපද්දලා එළියෙන් තියපු හින්දා තමයි මරණ දුක ආවේ. යාතිපච්චා මරණ දුක. දැන් ලෙඩ වෙච්ච බල්ලෙක් දැන් අපිට සිහි වුණොත් අන්න ව්‍යාධි දුක තියනවා දැන්. අනේ මේ බල්ලා කොච්චර දුක් විඳිනවා ඇත්ත. තේරුණා? අර ටික ඔක්කොම තියෙන්නේ මේ උපද්දන හින්දා. ඉපැද්දුවේ නැත්තම් ඔය ලිස්ට් එකම නැහැ නේද? එතකොට අර මෞකසෙන් ඉපදීම නෙමෙයි මේ ක්ෂණයක් පාසා අපි ලෝකේ උපද්දන එකේ ওই ටික
තියෙනවා.
ඔව්. ඉපැද්දුවේ නැත්තම් කවුද මැරෙන්නේ? තේරුණාද? ඔද ඕක හිතක් කියලා දැක්කොත් උපද්දන්නේ නැහැනේ. ඉපැද්දේ නැත්නම් අර දුක් එන්න බෑ එකක්වත්. ඔය ලිස්ට් එකේ එකක්වත් එන්න බෑ. තේරුණා නේද? ඕක තමයි මං කියේ ලෝකෝත්තර පැත්ත කියලා. අපි හිතන්නේ අර ලෞකික පැත්තෙන් විතරනේ. දැන් ලෝකෝත්තර දර්ශනය ඔක හරි ගැඹුරුයි. මේ ශණයක් පාසයි අපි ওই ටික උපද්දන්නේ. මුලා වෙන හැමතිස්සෙම ජාතිය. ඉපැද්දුවා නම් ඉතින් ඉතුරු ලිස්ට් එක තියෙනවා. ඒක කොහෙන් එයිද දන්නේ? උපද්දන කොටව දුක උපතත් එක්කම දුක හටගෙන ඉවරයි. ඒකයි ජාති පච්චය. මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය එතනක් තියෙනවා. ඉපදීම තිබුණොත් මේ ඉපැද්දුවේ මොනවද? පංච
උපාදානස්කන්ධ.
ඔව් ඒ සංකිට්ඨේන කියන්නේ ඒක තමයි. මේ ඉපැද්දුවේ පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ ඉතින් දුක අර ලිස්ට් එකේ මොකක් හරි යෝගී තියෙනවමයි. නැති වෙන්නේ නැහැ. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව අර යම් පිච්චන් නලබති තම්පි දුක්ක මොනක් හරි තියෙනවා. ඒ දෙයක් පැනෙවුවනේ. ඒ උපද්දපු දේ දුකක්මයි. ඒකයි කියන්නේ උපදින්නේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක කියලා කියන්නේ ඒකයි. මෛත්‍රිය ඉතින් මෛත්‍රියත් දුක තමයි. අපිට ඒක පේන්නේ නැහැ ගැඹුරු. කෙනෙක් ඉන්න ඕනේ. දැන් අපි මෛත්‍රිය කරන්න එක්කෝ බාහිර කෙනා ඉන්න ඕනේ නැත්නම් අපි ඉන්න ඕනේ. දැන් ලෝකෙට අහුවෙලා. ඒවයි අර මෙහෙමයි. සාපේක්ෂක දුක අඩුවක් තියෙනවා. ඒ සතර බ්‍රහ්ම විහරණ කියන්නේ. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා ඒවයි අර මේ තුන් ලෝකේ බැලුවහම ඉහළම මට්ටම, දුක අඩුම මට්ටම තමයි ඔය හතර. බ්‍රහ්මයෝ ඉන්නේ ඔය හතරෙන් කියන්නේ. ඒ බ්‍රහ්ම විහරණේ. ඒත් ලෝකේ සාපේක්ෂ දුක ගත්තොත් අඩුම තැන තමයි ඔය හතර. හැබැයි දුකෙන් ගැලවිලා නැහැ. හරි. දේව ලෝකෙට ආйтиනේ. නැහ අපි බැලුවොත් සතා ඉපැද්දුවේ කොහොමද මොන ආයතන වලින්ද? එතකොට ලෝකෙන් එතර වෙන මාර්ගය. අර ලෝකෙට අයිතිව දුක අඩු කරන පැත්තයි. හරි? බ්‍රහ්ම විහරණ. දැන් අපි යන්නේ බ්‍රහ්මය ළඟටත් නෙවෙයි. ලෝකෙන් එතර වෙන්න. ඔව් ඒක හොඳයි කියලා ඒක අල්ලගත්තොත් යනවා බ්‍රහ්ම ලෝකෙ. එකත් අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා පෙන්නුමු. ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය පේනවා. මෛත්‍රියක් තියෙන්නේ ලෝකෙට අහු වෙලානේ කියලා වගේ නුවණක් එනවා. හැබැයි ඒ මට්ටමට එනකොට අර අනිත් නීවරණ යටපත් කිරීම අපිට උදව් වෙනවා. ඒ මට්ටමට ලේසියෙන් එන්න බෑනේ. ඒ නීවරණ යටපත් වුණ මනසකටමයි මේ බ්‍රහ්ම මට්ටම එන්නේ. ඒයි ධානය වැඩෙන්නේ නීවරණ යටපත් වෙලාමනේ. ඒ මට්ටමට මනස උසස් වෙන්නේ නීවරණ යටපත් වෙලා. එතකොට ඒ මනසට ධම ඇහුනොත් අවබෝධ කිරීමේ හැකියාව වැඩි. එහෙනම් ඒක හොඳක් තියෙනවා. නැගනේ අපි දැන් මෛත්‍රී භාවනාව වැඩුවේ යුදි. එතකොට නීවරණ යටපත් කරනවා. ඒ මනසට මේ ධම ඇහෙනකොට අවබෝධ කිරීමේ හැකියාව වැඩි. හරි. හොඳයි. එහෙනම් මං හිතනවා ඔය ඇති කියලා දැන්. නේද? ඔය ටික ආයෙ ආයෙ මෙනෙහි කරන්න. ඉතින් මේවා CD දෙන්නේ. ඒවා ආයෙ ආයෙ අහන්න බලන්න. අහන්න ඔගොල්ලෝ සාකච්ඡා කරන්න. නවත්තන්න එපා. දැන් සතිපට්ඨාන කියන්නේ එකක්වත් නවත්තනවා නෙවෙයි. මොකද්ද කරන්නේ? සතිපට්ඨානේ මොකද්ද කරන්නේ? නෑ සතිපට්ඨානේ මොකද්ද කරන්නේ? නවත්තනවද වෙන දෙයක්ද කරන්නේ? සමුදේ හොයන එක. ඉතින් නවත්තන එක නෙවෙයි. නවත්තන්න. නූපදින මාර්ගේ වඩනකොට නූපදී. නෑ නෑ ඉපදුන් නැත්තම් ඔය කතාව යෙදෙන්නේ නෑ. නෑ වතුරේ බල්ලා ඉපැද්දුවේ නැත්තම් බල්ලා ගැන කතාව යෙදෙන්නේ නෑ. ඒක දැම්ම තේරුම් ගන්න බෑ. ඒක විදර්ශනය කරනකොට පේයි. දැන් සද්ද ඇහෙයි අපිට. බල්ලෝ උපද්දලා එළියෙන් තියෙන එකක් නෑ. ඒක පුරුදු කරනකොට ඔක අවබෝධ වෙනවා. ඔය දැන් තියෙන ප්‍රශ්න තාම අරවා ඉඳන් අහන්නේ. රූප වලට අහුවෙලා අහන ප්‍රශ්න නේ මඤ්ඤණා තමයි. ඒක තමයි. ඒක තමයි. දැන් පුතග්ජනයා නිවනක් මඤ්ඤණා කරනවා නිකන් නෙමෙයි. නිවන කියලත් මඤ්ඤණාවක් අපිට තියෙනවා. පෘථග්ජනයට. ඔව්. ඒ ඒකට තියෙන්නේ ඔය ආයතන ගැන සීරවන පිටන එක. ඉතින් ඔය සද්ද ඇහෙනකොට හොඳට පරණ පුරුද්දට එළිය තිබ්බට ඔය උනේ සද්දයක් නෝනා. ඉතින් හිතුවනේ. ඔක මතක් කර කර දෙන්න. ඔව්. ඒක කරන්න ඒකේ ලොකු වෙනසක් වෙයි යෝග කරගෙන යනකොට. හරි. කරන්න බැරි වැඩක් නෙමෙයිනේ. තේරුම් ගන්න බැරි දෙයක්වත් නෙමෙයිනේ. නේද? තේ දැනගත්තු ඇත්ත හිතට ආයේ ආයේ පෙන්වලා දෙන්න. මොකද අපේ අර බොරුව පිළිගන්න මට්ටම කැඩෙන්න ඕන. දැන් මනස තාම බොරුවටනේ යහු වෙන්නේ ඇත්ත කියකියා. ඔව්. දැන් ඒක කැඩෙනකන් මේක ආයේ ආයේ පෙන්වන්න ඕන. භාවිතා බහුලී කතා. වෙන විදියක් නැහැ. ඒත් අපිට ඉක්මනට ඕන වුණාට නිවනට පණින්න බෑ. අර ඕග තරණය කියන එක දෙන්නේ. නේද? මුකුත් නොකර හිටියොත් ගිලෙනවා. සඩපහරි ඕනට අඩා වීර්ය කරලා පීනන්න හැදුවොත් ගහගෙන යනවා මහන්සි වැඩි මේක අර නැවතිලා ඉන්නෙත් නැතුව ඕනට අඩා වීර්ය කරන්නෙත් නැතුව තමයි යෝගය තරණය කරන්නේ හරි ඕග තරණය ඒක වෙන්න දෙන්න අපි ඉබේ නෙමෙයි අපි කරන්න ඕන දේ අපි කරනවා කරන්න ඕන දේ මගද සමුදේ පෙන්වන එක හිත නවත්තන්න යන්න එපා මේවයි මේක නවත්තන එක නෙවෙයි කරන්නේ ආවුත් සමුදේ පෙන්වන ආවුත් සමුදේ පෙන්වන එච්චරයි ඒක තමයි මාර්ගය වෙන්නේ ඔව් භාවනාව තමයි ඔය ඇස්සරගෙන කරන භාවනාව ඔය කිව්වේ. ආවෝ ඒව කරන්න මෛත්‍රිය පිළිකුල කරන්න මොකද නීවරණ බලවත් වුණොත් අපිට මේක දකින්න බෑනේ. මෛත්‍රිය පිළිකුල ඔව් සක්මන ඔව් ඒ සිහිය පිහිටන එකත් උදව් වෙනවා. ආනපාන සතියත් කරනවා නම් හොඳයි. කරන්න බැයි නම් අර ටිකවත් කරන්න. ඔව් නිකන් ඉන්න වෙලාවට මේ බලන්න. ඕන ඉරියව්වක ඕන වැඩක් කරන ගමන් මේක තත්පරයක් දෙයක් බලන්න. දිග වෙලාවල් ඕනේ නැහැ. හරි. සරින් සරේ පොට්ටක් මතක් කරලා දෙන්න. ඔව් ඒක කරනකොට ඒක තව ඒකට වැටෙනවා. දැන් පටන් ගන්න එක මහ ලොකුවට ගන්න එපා. අනිත් වැඩ නවත්තලා මේක කරන්න ඕනේ. එහෙම ඔව් පුළුවන් පුළුවන් වෙලාවට තත්තරයක් දෙකක් කරන්නකෝ වැඩ නවත්තන්න එපා එකක්වත් එහෙම කරනකොට කරනකොට කෙරෙනවා හරි හොඳයි එහෙනම් මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් හැමෝටම හොඳ සීලයක් රැකුණා හොඳ අවධානිකින් අහගෙන හිටියා ඒ කියන්නේ සමාධිය වැඩුණා ඒ වගේම ඒවා මෙනෙහි කිරීම තුල ප්‍රඥාව වැඩුණා සීල සමාධි ප්‍රඥා වැඩුණ මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් ගොඩාක් රැස් කරගත්තා, පින් රැස් කරගත්තු විලාය අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සීක්වා යම් කිසි දුකක් කරදරයක් නරකක් බාධකයක් කපල උපද්‍රවයක් ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියනවා නම් ඒ සෑමගෙන් අප සෑවම ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති යම් කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා දැන් හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක අපිට නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බාන පත්තිය මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා මා මේ බාල සමාගම ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා සතන් සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය එවැගේම අපේ මේ අවිද්‍යාව නිසා කරන සංකාර ඇයිලියේ හදන ඔක්කොම අවිද්‍යාවෙන්නේ හදන්නේ. ඒතර ඒ සබ්බේ සංඛාරා ඒවයි ලක්ෂණේ තමයි අනිත්‍යයි අපදුකටපත් කරනවා. ඒ වගේ මේ හිතේ හදන ඒවා එකක්වත් එළියේ තියෙන ඒවා නෙමෙයි අපේ මොහොත කමට එළියේ තියලා පාලනය කරන්න හැදුවට. ඒතර ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනත්තාති. ඕක ප්‍රඥාවට පේන්න යදා පඤ්ඤාය පස්සති. එතකොට අර වතුරේ බල්ලෝ හදලා දුක් වින්දා වගේ නේද කියලා කලකිරිලා ඕක අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛේ. දුක කලකිරিলা අතාරිනා. ඕක තමයි නිවනට මාර්ගය සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 තෙරුවන් සරණයි හැම දිනාටම ඒ ඊළඟ මාසේ කවද්ද වැටෙන්නේ දෙවෙනි ඉරිදා කොහොමාරිය නෑ හොඳයි. පෙරුවන් සරණයි.
ඉදී නොලැබුණ අය ඉන්නා නම් තව තියෙනවා.